අද අපේ අවධානය යොමු වෙන්නේ කරණීය සූත්‍රයට. මේ මාතෘකාව කල්‍යාණ මිත්‍ර කවින්ද මහත්මයා යෝජනා කළ වෙලාවේ ආසිතවිල්ල තමා මේ කවුරුත් දන්න කටපාඩමින් කියන්න දන්න කුඩා කල සිට ඉගෙනගත් කරණීය සූත්‍රය ගැන මොනවද මේ වගේ දවසක මෙබඳු වටිනා කාලයක් මිඩංගු කරන්නේ. සමහර විට මාසිතට පැමිණියේ සිටිවිල්ල මේ කල්‍යාණ මිත්‍රයන්ටත් ඇති වෙන්නට ඇති. මීට වඩා වෙනස් ගැඹුරු ප්‍රායෝගික මාතෘකාවක් ගන්න නැතුව ඇයි මේ කරණීය සූත්‍රය ගත්තේ කියලා. මේ ඒ සිටිවිල්ල ගැන මා ටිකක් කල්පනා කරනකොට සහ කවින්ද මහත්මයාගෙන් ඇහුවාම එතුමා කිව්වා මේ සූත්‍රය බොහෝ දෙනෙක් දන්නවා වුණාට මේ තේරුම ගැන ලොකු අවබෝධයක් නැතුව ඇති කියලා. හැබැයි බොහෝ දෙනා කවුද කියලා නම් වශයෙන් කීවේ නැහැ. ඒ නිසා කවුරුවත් කලබල වෙන්න එපා. මේ කවුරුවත් නොවෙන්න පුළුවන් ඒ බොහෝ දෙනා. කෙසේ හෝ කල්‍යාණ මිත්‍රවරුනි, මා ඉතාම ආදරය කරන සූත්‍ර දේශනාවක් තමා කරණීය සූත්‍රය. දැන් එහෙම කිව්වහම කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි අනිත් සූත්‍රවල තියෙන වැරැද්ද මොකද්ද? මේ අමනාප වෙච්ච සූත්‍ර තියෙනවද කරණීය සූත්‍රයට ආදරය කරනවා කිව්වහම? වෛර කරන සූත්‍ර තියෙනවද? නෑ, එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ. හැබැයි මේ සමහර වෙලාවට විවිධ හේතු නිසා ලොකු ලෙංගතුකමක් සම්බන්ධයක් ආදරයක් උපදිනවා. එකම හේතුවක් නොවේ. මේ කරණීය සූත්‍රය මුලින්ම ඉගෙන ගත්තේ හරියට මතක නැහැ, සමහර විට 6 වෙනි ශ්‍රේණියේ පාසලේ නැත්නම් 7 වෙනි ශ්‍රේණියේ බුදුදහම විෂයට. ඒ ගුරුතුමිය අපට කීවා මේ කටපාඩම් කරගන්න කියලා. දැන් කටපාඩම් කිරිල්ලට නම් අපි එච්චර කැමති නැහැ. විශේෂයෙන් නොදන්න භාෂාවකින් තියෙන එච්චර ජීවිතයට උදව් වෙන්නේ නැති දේවල්. ඉතින් මා ගෙදර ඇවිත් මේ බුදුදහම විෂයේ පොතත් එක්ක මං අම්මට කිව්වා මේ කරණීය සූත්‍රය මොකද්ද, මේක කටපාඩම් කරන් එන්න ඕනේ, මේක කොහොමද උච්චාරණය කරන්නේ. එහෙම කිව්වහම මේ පුදුමයකට වගේ අම්මා මේ කටපාඩමින් මේක කියන්න පටන් ගත්තා. ඉතින් මම පොත බලාගෙන කියනවා මං වැරදි විදිහට උච්චාරණය කරන දේවල් අම්මා හරියට උච්චාරණය කරන්න පටන් ගත්තා. මාව නිවැරදි කරා. ඉතින් සමහර විට මේ ඒ මෞසනේ හසත් හේතු වෙන්නට ඇති. මුලින්ම මේ සූත්‍රය කියවන විට ඒට ආදරය කරන්නට හැබැයි තේරුම දැනන් හිටියේ නෑ. ඉන් පසුව ධර්මදර විනේදර අපේ වන්දනීය පූජනීය හාමුදුරුවන් වහන්සේලාගේ ධර්මදේශනා බණ අහනකොට මේ කරණීය සූත්‍රය පිළිබඳ වඩාත් පැහැදිලි වෙන්න පටන් ගත්තා. ඒකම මේ සූත්‍රය ගැන අධ්‍යයනය කරනකොට මෙනෙහි කරනකොට දිරව ගන්න උත්සාහ කරනකොට තව තවත් ආදරය දැනෙන්න පටන් ගත්තා. ඉන් එහාට ගිහිල්ලා මේ සූත්‍රයත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තාම හදවතේ මහා ගැඹුරු ආදරයක් මේ කරණීය සූත්‍රයට ඇති වුණා. ඉතින් එක පැත්තකින් කියන්න පුළුවන් සදාදරණීය සූත්‍රයක් කියලා. දැන් මේ සදා කියන වචනෙට කලබල වෙන්න එපා. මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් සියල්ල తాවකාලික ලෝකයක මේ සදාදරණීය යමක් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒයි මා අදහස් කරේ යම් තාක්කල් මේ ජීවිතේ පවතිනවාද ඒ තාක්කල් කරණීය සූත්‍රයට ආදරය කරයි. කල්‍යාණ මිත්‍රවරුනි, මේ නිදාන කතාව කියන්න අවශ්‍ය නැහැ. මේ කෙටි කාලේ මේ සූත්‍රය පටන් ගන්නේ මේ කරණීය කියන වචනේ. ඒ නිසා මේ සූත්‍රයට ඒ නම භාවිතා කරන්න ඇති. හැබැයි මේ සූත්‍රය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙත්ත සුත්ත කියලා. මෙත්ත සුත්ත, මෛත්‍රී සූත්‍රය. මුල් කාලේ කරණීය මෙත්ත සූත්‍රය කීවා. හැබැයි පස්සේ වචනේ මොකක් හරි යෙදු මේ වචන දෙක එකතු කිරීමේ පටලැවිල්ලක් තියෙනවා. ඒ නිසා එක්ක කරණීය සූත්‍රය නැත්තම් මෙත්ත සුත්ත. මෙත්ත සුත්ත කිව්වහම වඩාත් හදවතට වදිනවා, දැනෙනවා. හැබැයි මේ සූත්‍රයට මෙත්ත සුත්ත නැත්තම් මෛත්‍රී සූත්‍රය කීම එක්තරා විදිහකට මේ දේශනාවට කරන අසාධාරණයක්. මොකද මෙහි මෛත්‍රිය තියෙන්නේ මධ්‍යම කොටසේ පමණයි, මැද කොටසේ. මුලිනුත් නැහැ, අගිනුත් නැහැ. ඉතින් කරණීය කිව්වොත් වඩාත් ගැළපෙනවා. හැබැයි මේ යෙදුම් දෙකම මේ සූත්‍ර දේශනාවට, මේ විස්මිත දේශනාවට කරන අසාධාරණයක් නිසා මේකට නමක් කියන්න අමාරුයි. කල්‍යාණ මිත්‍රවරුනි, ඉතාම රමණීයව සහ ඉතාම කමනීයව පැහැදිලිව සරල තැනින් පටන්ගෙන ගැඹුරුම තැනකට එනකල් මාර්ගය සුපැහැදිලිව තියෙන සූත්‍ර දේශනාවක් තමා කරණීය සූත්‍රය. මෙතරම් පැහැදිලිව සරලව ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් මාර්ගයක් හොයාගන්න අමාරු. එක පැත්තකින් මේ සූත්‍ර දේශනාවේ ආගමික ලක්ෂණයක් පේන්න නැහැ. මොනම ආගමික ලක්ෂණයක්වත් නැති සූත්‍රයක්. මේකේ බෞද්ධ ආගමික ලක්ෂණයක් හොයාගන්න නැහැ. හින්දු ආගමික, කතෝලික, ඉස්ලාම් කොහොමත් තියෙන්න බෑනේ. ඒ කිසිම ආගමික ලක්ෂණයක් නැති පැහැදිලිවම මාර්ගය පිළිබඳ කරන දේශනයක්. පටන් ගන්නෙ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච. යම් වූ නිශ්චලත්වයක් තිබෙනවද, යම් වූ ශාන්ත ස්වභාවයක් තිබෙනවද, ඒ ශාන්ත ස්වභාවය, ඒ නිශ්චල ස්වභාවය ගැඹුරින්ම අත්දකින්නට නම් මේ දේවල් වලට දක්ෂ වෙන්න. තව විදිහකට කියනවා නම් ජීවිත ඉලක්ක තියෙනවනේ, ජීවිත පරමාර්ථ තියෙනවා. අපේ ඉලක්ක පරමාර්ථ. එතකොට මෙතන කියනවා අර්ථ කියන්නේ පරමාර්ථයේ ජීවිතේ ඒ ගැඹුරු ආධ්‍යාත්මික ශාන්ත බව, නිශ්චලත්වය අත්දැකීම නම් කෙනෙකුගේ ජීවිත පරමාර්ථය අනම්මනන් නොවේ. නිශ්චලත්වය කිසියම් ශ්‍රේෂ්ඨ වූ ශාන්ත බවක් තියෙනවද, ඒ ශාන්ත වූ නිශ්චලත්වය ගැඹුරින්ම ප්‍රත්‍යක්ෂ කිරීම නම් කෙනෙකුගේ ජීවිතයේ පරමාර්ථය. එහෙමනම් මෙන්න මේ දේවල් වලට දක්ෂ වන්නේය. මෙතන විධාන ස්වરૂපයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනාවල විධාන ස්වરૂප නැහැ. විධාන ස්වરૂප තියෙන අවස්ථා තියෙනවා. දැන් මානිවත්ත අභික්කම කිව්වහම නොනැවත ඉදිරියට යව්. එතන තියෙනවා විධානයක්. හැබැයි මේ සූත්‍රය හරීම ආදරණීය සූත්‍රයක් කියවේ මේකේ විධානයක් නැහැ. ඔබේ ජීවිත පරමාර්ථය උතුම් වූ නිශ්චලත්වය ගැඹුරින්ම සාක්ෂාත් කර ගැනීම නම් මෙන්න මේ දේවල් වලට දක්ෂ වෙන්න. දක්ෂ විදිහට මේවා කරන්න. එහෙම කළ යුතු කාරණා රාශියක් මේ සූත්‍රයේ තියෙනවා. කළ යුතු කියනවට වැඩිය කරනවා කියන අර්ථය. අර පරමාර්ථයේ තියෙන කෙනා මේවා තමයි කරන්නේ. වෙන ඒවා කරන්නේ නැහැ. මොනවද? සක්කෝ. සක්කෝ කියන වචනය දැන් අපි අහලා තියෙන ඔය සාක්‍ය කියන අර්ථය, ඒ වචනේ සාක්‍ය බුදුරජාණන් වහන්සේගේ කුලයේ විදිහට කියනවනේ ගිහි කාලේ. ඉතින් සාක්‍ය කුලේ කවුද? අපි සාක්‍යද නැද්ද? බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කොහෙද? දැන් මේ කතන්දර හුඟක් යනවා. හැබැයි මේ සාක්‍ය කුලේද නැද්ද කියලා ඥාන පරීක්ෂාවකින් හොයාගන්නවට වැඩිය කෙනෙක් Tamanට පුළුවන් කියලා හිතනවනම් ආධ්‍යාත්මික නිශ්චලත්වය හොයාගන්න. එය පරමාර්ථය කරගන්න Tamanට පුළුවනි කියලා හිතෙනවනම් අන්න සාක්‍ය. මේ සාක්‍ය කියන එකේ එක අදහසක් තමයි පුළුවන් කියන එක. සක්කෝ. මොනවද පුළුවන්? ඇතුලේ තියෙන නිශ්චලත්වය හොයාගන්න. ඇතුළතින්ම නිහඬ වෙන්න, නිශ්චල වෙන්න පුළුවන්. බෑයි කියලා ගමනක් යන්න බෑ. ගමනක් නෑ බෑ කියන කෙනාට. බෑ කියන කෙනා දිහා බැලුවම කෙනෙකුට හිතෙන්න පුළුවන් කිසි කලබලයක් නෑ, මොනවටවත් දඟලන්නේ නෑ, දුවන්නේ නෑ, උත්සාහ කරන්නේ නෑ, ඔහේ ඉන්නවා තිබ්බ තැන මැටි ගුලියක් වගේ. හැබැයි ඒක නෙමෙයි නිශ්චලත්වය කියන්නේ. සම්පූර්ණ සක්‍රීයත්වයේ තුල තිබෙන නිශ්චලත්වය. සියලුම හැකියාවන් උපරිම මට්ටමින්, සියලුම විභවයන් උපරිම මට්ටමින් ක්‍රියාත්මක වෙන තැනක, ක්‍රියාත්මක කළ හැකි තැනක තියෙන නිශ්චලත්වය. පුළුවන්. බැරි නෑ. ඔබ හිතනවා නම් ඔබ මිනිස්සෙක් කියලා ඔබට පුළුවන්. විවිධ හේතු නිසා අපි බෑ කියලා හිතනවා. දැන් හේතු කතා කරන්න අවශ්‍ය නැහැ. දරුවන් නිසා, දෙමව්පියන් නිසා, වැඩ නිසා, වයස නිසා, කාලගුණය නිසා, ඒව නිසා සසර ඉන්න ඕනි කියලා හිතනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මේ සූත්‍රය පටන් ගන්නෙම මේ නිශ්චල වෙන්න ඕනේ නම්, ඒ කියන්නේ නිශ්චලත්වයේ නම් ඉලක්කය, ජීවිතයේ අර්ථය, පරමාර්ථය එහෙමනම් මෙන්න පුළුවන් කියලා හිතන්න. පුළුවන් කියලා හිතන්නේය. සක්කෝ හිතන්නේය. ඊළඟට උචූච. උචූච මේක අපි ඍජු කියන අර්ථය. දැන් ඍජු කියන අර්ථේ, ඍජු කියන වචනේ විරුද්ධ අර්ථය තමයි වංක කියන එක. වංක. ඒ කියන්නේ වක්, වංගුවක් කියන එක. දැන් ඍජු නම්, මාර්ගයේ ඍජු නම් මෙහි ඉඳලා බැලුවාම අගට යනකල් තියෙන හැම එකක්ම පේනවා. ආපහු හැරිලා බැලුවාමත් පේනවා මාර්ගය. හැබැයි වංගුවක් තිබුණොත්, වංගුවක් ගත්තොත් ඒ වංගුවෙන් මෙහාට පේන්නේ නැහැ. එතකොට මේ ජීවිතේට වංගු ගන්න එපා කියලා කියන්නේ. තමන් කරපු කියපු දේවල් වංගුවකින් වහන්න එපා. ආපහු හැරිලා බැලුවොත් ඒ හැම දෙයක්ම හොඳ හෝ නරක, හරි හෝ නිවැරදි, ඒවා ඒ විදිහට දකින්න තියාගන්න. මාර්ගයේ ඍජුව තියාගන්න තමන්ගේ ජීවිත මාර්ගය. තමන් කියපු දේවල්, හිතපු දේවල්, සහ කරපු දේවල්, සහ හිතන, කරන, කියන දේවල් අතීතේ සහ වර්තමානයේ ඍජුයි. කියන්නේ 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. 100%ක් නිවැරදි නම් මාර්ගයක් අවශ්‍ය නැහැනේ. දැන් වැරදි වෙන්න පුළුවන්, නරක දේ වෙන්න පුළුවන්, පව් සිදු වෙන්න පුළුවන්. හැබැයි ඒවා වංගුවකින් වහන්න එපා. ආපහු ජීවිතය ගැන කතා කරනකොට, උදෑසන ගැන, ඊයේ ගැන, පෙරේදා ගැන, ගිය සතිය ගැන කතා කරනකොට වංගුවකින් වහලා කොටසක් විතරක් ගන්න එපා. ඍජුව තියාගන්න. තමන්ට තමන් ඍජු වෙන්න උජූච තමන්ට වංක වෙන්න එපා තමන් තමන්ව දකින්න අපි අපිව නිවැරදිව දැක්කේ නැත්තම් මේ දකින්න පුළුවන් දේ මම උදේ මොනවද කරේ ඊයේ මොනවද කරේ පෙරේද මොනවද කරේ අහවල් කෙනාට මොනවද කිව්වේ දැන් මේ ටික හරි සරලයිනේ මේ ටිකවත් අපි දකින්න කැමති නැත්තම් කොහොමද පරමාර්ථ සත්‍යයක් දකින්නේ සා තමන්ට ඍජු වෙන්න අවංකව පිළිගන්න වැරද්දක් වුණොත් තමන් ඉදිරියේ පිළිගන්න ඕ මගේ අතින් එහෙම වුණා එහෙම වුණා ලැජ්ජාවක් එනවා වැරද්දක් නරක දෙයක් පවක් වුණොත් ඒ ලැජ්ජාවට ගරු කරන්න ඒ කියන්නේ හෘද සාක්ෂිය තාම සජීවි හෘද සාක්ෂිය මැරිලා නැහැ හෘද සාක්ෂිය මැරුණා නම් ලැජ්ජාවක් එන්නේ නැහැ ඒ ලැජ්ජාව විඳින්න සූජුච වඩා ත්‍රිජු වෙන්න පුළුවන් නම් අනිත්‍ය ඉදිරියේ තවංක වෙන්න. ඒතර අනිත්‍ය චෝදනා කරනකොට ඇත්ත හෝ බොරු හෝ වංගු ගන්න එපා. ඒවා වැහෙන විදිහට වංගු ගන්න නැතුව ඉන්න. එහෙම නැත්නම් ගමනක් නැහැ. අපිට වහන්න පුළුවන්. හැඩවැට දාලා වහන්න පුළුවන් රූපලාවන්‍ය භාවිතා කරලා කඩතුළු මකා ගන්න පුළුවන් හැබැයි අපි අපි ඇතුලේ පෙරදිලා හැබැයි මේන් කියන්නේ තමන්ගේ අතින් සිදුවෙන අත්වැරදීම් පාප කර්ම නරක දේවල් ශබ්ද විකාශන යන්ත්‍රයක් බැඳලා ගම පුරා කියාගෙන යන්න කියන එක නෙමෙයි අවශ්‍ය තැනකදී පිළිගන්න තරමට ඍජු වෙන්න වඩා ඍජු වෙන්න සුවචෝචස්ස හරි ලස්සන වචනයක් මේක තමයි මංගල සූත්‍රයේ සෝවචස්සතා කියන්නේ සුවචෝචස්ස මේක එකක් සුවචෝචස්ස සුවචචස්ස නෙමේ සුවචෝචස්ස සෝවචස්ස මේක සරලව තෝරනවා කීකරුකම කියලා කියන දේ කරන හැබැයි කියන දේ කරන නෙමෙයි ඇහුම්කන් දෙන්න පුළුවන් ගතිය සෝවචස්ස සුවචෝචස් තව කෙනෙක් යමක් අපිට කියන විට එයට ඇහුම්කන් දෙන්න පුළුවන් ගතිය මට ඕවා කියන්න දෙන්න එපා මම දන්නවා ඔයා කවුද මට මේවා කියන්න ඔයා ඉස්සල්ලා හැදිලා ඉන්න දැන් ඒ විදිහට අපි මේ දානවනම් අපි ඇතුලේ පෙරහන් කඩවල් ගේට්ටු දොරවල් වහනවනම් එතන සුවචෝචස්ස නැහැ. එයා ඇහුම්කන් දෙන කෙනෙක් නෙමෙතිං අනිත් අය කියන එක නවත්තනවා ඊට පස්සේ. කියන කෙනාගේ ඇඟට එනවනම් ඊට පස්සේ කාලයක් යනකොට කවුරුවත් මොනවත් කියන එකක් නැහැ. ඉතින් මමත්වයට හරි හොඳයි. කවුරුවත් මට මොනවත් කියන්නේ නැහැ. මං කියන දෙයකට මුන් කියන්නේ නැහැ. හැබැයි මොන තරම් අවාසනාවක්ද ඊට වඩා අවාසනාවක් තියනවාද මේක බ්‍රහ්ම දණ්ඩනය තමන්ම පවරගන්න තමන්ම පණව ගන්න බ්‍රහ්ම දණ්ඩනය එහෙම නැතුව ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න දැන් මේ හැම මේ ගුණ නැතිනම් ස්වභාවයන් උපරිමයෙන්ම බුදුරජාණන් වහන්සේට තිබුණා ඒ හැම ගුණයක් ගැනම මේ කියන හැම කාරණයක් ගැනම බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් උදාහරණ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කරණීය සූත්‍රය කියන්නේ අර 6-7 පන්තිය පොත්වල තිබ්බට හෝඩිය පන්තිය පාඩමක්ම නෙමෙයි. දැන් උන්වහන්සේ ජාතක කතාවල බලන්න උන්වහන්සේගේ අතීතය ඔහි කිව්වා දේශනා කළා. ගවයෙක් කියලා උපන්න කියලා කිව්වා. ඉතින් ඒක කිසි කෙනෙකුට අහන්න පුළුවන් බුදු වෙන කෙනෙක් ගවයෙක් කියලා ඉපදුනාද? ඒ ප්‍රශ්නයක් නෑ ඇත්ත කිව්වා අතීතයේ වංගු දාලා වැහුවේ නෑ ඔය 550 ජාතකේ අරන් බලන්නේ ඒකකවත් නෑ වංගු ඍජුවම කිව්වා යම් තාක් අතීතයේ කියන්නේ තාක් කිව්ව මේ ආත්මය ගැනත් කිව්වා ඉතින් බුදුරජාණන් වහන්සේ තරම් ඇහුම්කන් දුන්නු කෙනෙක් තවත් නෑ ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඕනෑම දෙයක් කියන්න උන්වහන්සේ ඉඩ දුන්නා. උන්වහන්සේ කවදාවත් කියලා නෑ ඕවා මයිත් එක්ක කියන්න එන්න එපා. මා බුදුනේ මේ වගේ දේවල් අහන්නද? නෑ එහෙම කිව්වේ නෑ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඕනෑම දෙයක් කියන්න උන්වහන්සේ ඉඩ දුන්නා. අහගෙන හිටියා. අගේ කළ යුතු යමක් තියෙනවා නම් අගේ කළා. ඇහුවා නම් වැරදක් තියෙනවද කියලා ඒ වරද පෙන්නලා දුන්නා. මුදු කියන වචනේ අනික් විරුද්ධ පැත්ත රළුයි ගොරෝසු කියන එක. මෘදු කෙනෙක් වන්නේය. හරියට ගලාගෙන යන වතුරක් වගේ මේ මෘදු භාවයට ගන්න තියෙන හොඳම නිදර්ශනය තමා නැතිනම් උපමාව තමා වතුර. මේ වතුරට පාටක් නැහැ. වතුරට හැඩේකුත් නැහැ. මෙන්න මේක තමයි වතුරේ පාට. මෙන්න මේක තමයි වතුරේ හැඩේ කියලා එහෙම කියන්න දෙයක් නැහැ. වතුර දන්නවා Tamanට පාටක් නැති බව, හැඩයක් නැති බව. නමුත් ඒ වතුර කවුරු හරි කෝප් එකට ගත්තොත් වතුර කියන්නේ මට හැඩයක් නැහැ, පාටක් නැහැ, දැන් මේ කෝප්පේ හැඩයට මට ඉන්න වෙනවා, මේ කෝප්පේ කහපාට නම් කහපාට වෙන්න වෙනවා, මට මාව කහපාටට පේනවා, නැහැ මෙහෙම වෙන්න නැහැ. ඒ තමයි මෘදු බව. තමන්ගේ අනන්‍යතාවයක් තියාගන්නවා. හැබැයි කෝප්පේ වතුර පීරිසියට දැම්මහම වතුර කියන්නේ නෑ මගේ හැඩේ කෝප්පේ හිටියේ හැඩේ කෝම් පිට්ටුවක් වගේ, දැන් මේ පීරිසියට එන්නේ එහෙම නෑ. මේ මෘදු බව තුල කොපමණ නම් ශාන්ත බවක් තියෙනවද? දැන් මෙතෙක් ඔය කියපු කාරණා හැම එකක් තුලම තියෙන්නේ ශාන්ත බවක්. ඇහුම්කන් දෙන්න පුළුවන්කම ඇතුලේ මහා ශාන්ත බවක් තියෙනවා. අවංක වීම තුල, ඍජු වීම තුල ලොකු ශාන්ත බවක්, පුළුවන් කියලා හිතන තැන ලොකු ශාන්ත බවක්. අනතිමානී, නිහතමානී බව, නැත්නම් දැඩි මානිය නැතිකම. මේ සියල්ල එකට යන්නේ. සුවචෝචස්ස මුදු අනතිමානි. ඇහුම් කන් දෙන්න පුළුවන් ඇහුම් කන් දෙන්නේය, මෘදු වෙන්නේය, නිහතමානී වන්නේය. අනිත් අයට වැඩිය මම ඉහළයි. මම දන්නවා මම මෙච්චර කාලයක් භාවනා කරා, මගේ ගුරුවරයා අවල් කෙනා මේ තත්ත්වයන්ට මම දැන් පත් වෙලා ඉන්නේ. ඒ විදිහට මමත්වයේ අවශ්‍යතාවලට පෝර දාන කෙනෙක් වෙන්න එපා. මමත්වයට තමයි මේ හැම දෙයක්ම ඕනේ. ප්‍රසිද්ධ ගුරුවරයෙක් ඕනේ මමත්වයට. ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් ඕනේ මමත්වයට. ලෙඩේට ඕනේ, ඒ ලෙඩේට බෙහෙත් කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්. එයා ප්‍රසිද්ධද නැත්ද වැදගත් නැහැ. හැබැයි ප්‍රසිද්ධ කෙනෙක් හොයන්නේ මමත්වය. ප්‍රසිද්ධ ගුරුවරයෙක්, මගේ ගුරුවරයා හරි ප්‍රසිද්ධයි, මං යන මධ්‍යස්ථානේ නැත්තම් ආරණ්‍ය හරි ප්‍රසිද්ධයි, මං කරන්නේ විපස්සනාව සමතේ නෙමෙයි, මම දැන් මේ තත්ත්වේ ඉන්නේ, මේ ඔක්කොම මමත්වේ කයිවාරු. දැන් මේ මමත්වයට කෙනෙක් ආරෝපණය වෙලා අනන්‍ය වෙලා අනිත් ඈත් එක්ක ගැටුම් හදාගන්න බලන්න. මෙතන ඇති වෙන්නේ ගැටුමක්, නිශ්චලත්වයක් නෑ. දැන් ඒ හොඳට පේනවා මේ මුහුණු පොතේ පළවෙන ප්‍රකාශන දිහා බැලුවහම. බුදු වුණා කියලා, රහත් වුණා කියලා, අහවල් තනතුරට පට්ටමටපත් වුණා කියලා තමන්ම ප්‍රකාශ කරමින් ඉති මුහුණු පොත හරහා ඕනේ කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඒ මාර පරාජයක් කරන්න අවශ්‍ය නැහැ මුහුණු පොතේ බුදු වෙන්න. අවශ්‍යන්නේ මුහුණු පොතේ ගිනුමක් විතරයි. ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ අදහසක එක අකුරක් ඇලපිල්ලක අඩුවක් කවුරු හරි කිව්වොත් ඒට ප්‍රතිචාර දක්වන විදිය බලන්න මොනතරම් මානයක්ද. ඉතින් මේ කොහෙද යන්නේ? එතන තියෙනවද නිශ්චලත්වයක්? මේ ශාන්ත බවද පරමාර්ථේ? සසඳන්ට යන්න එපා. කිසිම කෙනෙක් එක්ක තමන්ව සසඳන්ට යන්න එපා. තරාදියක් පාවිච්චි කරන්න එපා. මානෙ කියන්නේ මනිනවා. තමන්ව තරාදි එක පැත්තක හැමදෑම තියාගෙන එක එක්කෙනා අනිත් පැත්තට දාලා මනිනවා අපි. නෑ, මනින්ට ඕනනම් තමන්වම සංසන්දනය කරන්න. ඊයේත් එක්ක අද කොහොමද මම? පෙරේදත් එක්ක අද කොහොමද මම? තියෙනවද ප්‍රගතියක්? ඊට වඩා අද සංසුන්ද? එහෙම මනින්ද අනිත් අයත් එක්ක සසඳන්ට යන්න එපා. සන්තුස්ස කෝච හරීම ලස්සන වචනයක්. සන්තුස්ස කෝච සන්තුෂ්ටිය සන්තුෂ්ටිමත් වන්නේය. සතුට නෙමෙයි සතුටට එහා ගිය සන්තෝෂය. සන්තෘප්තිය සන්තුස්සකෝ කියන්නේ සන්තෘප්තිය. සන්තෘප්තිය කියන්නේ සම්පූර්ණ නිශ්චලත්වයට ළඟ දෙයක්. මදි කියන හැඟීම නෑ, ඒකට අහුවෙන්න එපා. මදි කියන හැඟීමට තව ඇහුවමදි, තව කියෙව්වමදි, තව ගමන් ගියාමදි, මේවා ඕනෙවටත් වඩා රැස් කරලා තියෙනවා. මේකට අහුවෙන්න එපා. ඒ අතෘප්තියේ දාසයෙක් වෙන්න එපා. මේන් කියන්නේ මේ කරගත්ත ටික ඇති ආය මොනවත් කරගන්න ඕනේ නැහැ, එහෙම නෙමෙයි. හැබැයි මේ කරගත්ත දේ පිළිබඳ, හදාගත්ත ගේ පිළිබඳ, උපයාගත්ත ධනය පිළිබඳ සතුටක් තියාගන්න. ඒ ගැන සෑහීමකටපත් වෙන්න. අඩුපාඩුවක් පස්සේ හදාගන්න පුළුවන්. හැබැයි හැමදාම ඉන්නේ අතෘප්තියේ නම් කවදාවත් ඉවරයක් නැහැ. අනේ පිඩුසිටුතුමා ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතාම විශාල ආරාමයක්. උන්වහන්සේ ඇවිදලා බැලුවේ නෑ මේකේ කාමර කීයද, කුටි කීයද. ඇහුවේ නෑ මේකට කීයක් වියදම් කරාද, කීයක් ණය වුණාද, කවුද හදපු බාසුන් නැහැ, ඉංජිනේරු මහත්තයයි කිසි කතාවක් නෑ. උන්වහන්සේගේ ගඳ කිලිය සැතපුණා. සමහර අවස්ථාල උන්වහන්සේ කැලේ තනකොළ උඩ සැතපුණා. ඉතින් උන්වහන්සේගෙන් අවස්ථාවක් අහන, ඔබ වහන්සේ සුවසේ නිදාගත්තද මේ කැලේ, මහ කැලේ ඇතුලේ තනකොළ උඩ? බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන මේ ලෝකේ සුවසේ නිදා ගන්න අය අතර මාත් එක්කෙනෙක්, තමන් වහන්සේත් එක්කෙනෙක්. ඉතින් අහපු කෙනාට පුදුමයි, මේ කැලයක් ඇතුලේ කොහොමද සුවසේ නිදා ගන්න? අර ජේතවනාරාමය ඇතුලේ නිදාගත්ත කිව්වනම් සුවසේ ගැටලුවක් නැහැ. කල්යාණ මිත්‍රවරුනි, සුවදායක නිින්දක් දෙන්න බෑ මාලිගාවකට. සුවදායක නිින්ද දෙන්නේ සන්තෘප්තිය, සතුට, සන්තෘප්තිය, තෘප්තිමත් බව. කෙනෙක් තෘප්තිමත් නැත්නම් සුවදායක නිින්දක් නැහැ. රාත්‍රියට සුවදායක නිින්දකුත් නැහැ. දහවල් කාලේ ප්‍රබෝධමත් අවදිමත් බවකුත් නැහැ. මොකද දහවල් මුළු කාලෙම මදි කියන දේවල් පිළිබඳ හීන දැක දැක ඉන්නේ. කොහොමද ඒව හදාගන්නේ? කොහොමද හදාගන්නේ? කොහොමද අර දේ ගන්නෙ? කොහොමද අතෙන්ට යන්නේ? තව හම්බ කරන්නේ කොහොමද? මුළු දහවල් කාලෙම කරන්නේ ඒ මදිභාවය විසින් මවන දහවල් සීන ඇතුලේ ජීවත් වෙනවා. ඉන් දහවලට සනීපෙකුත් නැහැ. ඊළඟට නිින්ද නිදාගන්න ගියාම නිින්ද එන්නේ නැහැ. සන්තෘප්තිය නැති කෙනාට නිදාගන්න බෑ. ඒ නිශ්චලත්වයට යන්න දෙන්නේ නැහැ. සුබරෝච සන්තෘප්තිය තියෙනවා නම් අනිත් අයට බරක් නැහැ. එහෙම කෙනෙක්ට කණ්ඩ දෙන එක, බොණ්ඩ දෙන එක, අඳින්න දෙන එක, බලාගන්න එක, ගමනක් එක්ක යන එක, තොරතුරු අහන එක කාටවත් බරක් නෙමෙයි. මොකද හැමෝම දන්නවා බරක් වෙන විදිහ ඉල්ලීම් කරන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියලා මේක පරිවර්තනය කරනවා සුබරෝච. අනවශ්‍ය ඉල්ලීම් නැහැ. බරක් වෙන විදිහේ ආයාචනා කරන්නේ, අභියාචනා නැහැ. ඉතින් මේක අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දරුවෙක්, දුවෙක් පුතෙක් ඕනම කෙනෙක් විදිහට පුළුවන් මම් බරක්ද, මේ මහ පොළොවට බරක්ද, ඉන්න තැනට බරක්ද, රස්සාව කරන තැනට බරක්ද, එතෙන්ට සැහැල්ලුවක් දෙන්න පුළුවන්ද තමන්ගෙන්? තමන් ඉන්න තැනට, කොහරි යන තැනකට තමන් නිසා වෙන්නේ බරක්ද සැහැල්ලුවක්ද කියලා බලන්න. තමන් නිසා ඒ විදුලි බිල වැඩි වෙනවද අඩු වෙනවද, ජල බිල වැඩි වෙනවද අඩු වෙනවද, දුරකථන බිල වැඩි වෙනවද අඩු වෙනවද බලන්න. අනිත් අයට නීති දාන එක නෙමෙයි ඔය ලයිට් ඔෆ් කරන්න. ගෙදරකට සමහරට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් අහවම වැඩිහිටි දූදරුවන්ගේ මේ නීති දානවා. ඒ අය පාලනය කිරීම නෙමෙයි, අනිත් අය පාලනය කිරීම පැත්තකට තියලා තමන් නිසා බරක් වෙනවද බලලා ඒ බර අඩු කරන්න, අනිත් අයට සැහැල්ලුවක් දෙන කෙනෙක් බවට පත් වෙන්න. එහෙම කෙනෙක් ගැන හිතනකොටත් හිතන කෙනාට සැහැල්ලුවක් වෙන කෙනෙක් වන්නේය සුබරෝච. අප්පකිච්චෝච වර්තමානයේ මොන උපාදි තිබුණත්, මොන තනතුරු තිබුණත් නැතත් මේ තනතුරක් නමේ මුලට හරි අගට හරි දානවනේ, තියෙන සහතිකත් මුලට අගට දානවනේ. හැබැයි ඒව දැම්මත් නැතත් අනිවාර්යයෙන්ම දාන වචනයක් තමයි කාර්ය බහුල කෙනෙක්. මෙයා හරි කාර්ය බහුල කෙනෙක්. එහෙම අඳුන්වලා දෙන එක හිතනවා ඒ තැනැත්තට කරන ලොකු ගෞරවයක්. ඉතින් ඒ ලණුව ගිලපු අයත් හිතනවා තමන් එහෙම අඳුන්ලා දෙන තරමට හොඳයි, මේ ලේසියෙන් පහසුවෙන් මුණ ගැහෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, හරිම කාර්ය බහුල කෙනෙක්. ඉතින් දැන් මෙතන කියන්නේ නම් අප්පකිච්ච, කටයුතු අඩු කෙනෙක් වෙන්න. අපි අහලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ දවසකට පැය දෙකයි සැතපුනේ. ඉතුරු මුළු කාලෙම තුන් ලෝකයේ වෙනුවෙන්ම උන්වහන්සේ අවදියෙන් හිටියා. හැබැයි උන්වහන්සේ කිසිම තැනක දේශනා කළ නැහැ බුදුරජාණන් වහන්සේ කාර්ය බහුල කෙනෙක් කියලා. උන්වහන්සේ කාර්ය බහුල නැහැ. හැබැයි නිකන් හිටියෙත් නැහැ. දැන් මේ කාර්ය බහුල නැහැ කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් නිකන් ඉන්නේ නැහැ, නිකන් හිටියේ නැහැ. උන්වහන්සේ එක වෙලාවකට එක වැඩයි කළේ. පිණ්ඩපාතේ වඩින විට පිණ්ඩපාතේ වැඩියා. ඉතින් එතනදී අර දාරුචිරි ඇවිල්ලා බණක් කියන්න දේශ කියලා මහපාරේ මැද්දේ උන්වහන්සේට ඉස්දිරියට වඩින්ට තියෙන ගමන අහුරෝලා ඉල්ලා හිටියාම උන්වහන්සේ කිව්වා මේ පිණ්ඩපාතේ වඩින වෙලාවේ ධර්මයේ දේශනා කරන්න. ඒ කියන්නේ එක වෙලාව එක වැඩයි කරන්න. වැඩ අඩු කරගන්න. දැන් එහෙම කිව්වහම අර මුලින් කියපු ගුණත් මෙතෙන්දී ආයේ මතක් වෙනවා. දාරුචිරි ආයෙත් ඉල්ලුවා. ආයෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ එක වෙලාව එක වැඩයි, පිණ්ඩපාතේ වඩිනකොට පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් තුන්වෙනි වතාවෙත් ඉල්ලුවා. දැන් එහෙම වුණොත් අන්න අපේ ආධ්‍යාත්මික දියුණුව මැනගන්න පුළුවන්. දැන් මේ කියන එක අහන්නෙම නැති මිනිස්සෙන්න. එතකොට මොකද කරන්නේ? අපි තව දැඩි වෙනවද? නෑ, උන්වහන්සේ ධර්මයේ දේශනා කළා එතනදී. අන්න ඒක තමයි නිහතමානීත්වය. උන්වහන්සේගේම අදහස. උන්වහන්සේ තමයි කිව්වේ එක වෙලාවෙක වැඩයි. පින්නපාතේ වඩිනවා නම් පින්නපාතේ වඩිනවා. බණ කියන්නේ. හැබැයි එහෙම කියලා තුන්වෙනි ආයාචනයේදී උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. බලන්න අර වතුරේ ස්වභාවය ගලාගෙන හැඩයක් ගන්නෑ, පාටක් ගන්නෑ. සල්ල හුකවුත්ති හරීම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වන්නේය. රටේ මොකද වෙන්නේ, ලෝකේ මොකද වෙන්නේ, අල්ලපු ගෙදර මොකද වෙන්නේ, ඊයේ මොකද වුනේ, හෙට වෙන්නේ මොකද්ද, මේ සියල්ල ගැනම තොරතුරු හොයාගෙන මහා ඔළුව බරකින් උරහිස් පහලට මේ හාල් මුට්ටයක් සිමෙන්ති මිටියක් කරේ තියන් යනවා වගේ බරක් ඔසවගෙන එහෙම ඉන්න ඕනද? මේ වර්තමාන මොහොත මොනතරම් සැහැල්ලුද? ඇයි මේ සැහැල්ලුව නොමිලෙම තියෙන සැහැල්ලුව අපි අහිමි කරගෙන ඉන්නේ? සැහැල්ලු ඇවතුම් පැවතුම් වලට එන්න. කෙනෙක් දැක්කහම යාගේ මුළු අතීතේම මතක් කරගෙන ඒ අතීතේ කොහේ හරි තැනක වෙච්ච වැරැද්දක් මහා බරක් විදිහට ඒක මතක් වුණා. මේ සිතිවිල්ල හරි බරයිනේ. තේ බර ඔළුවේ තියාගෙන ඒ තැනත්ත දිහා බලන්න, කතා කරන්න, කතා නොකර ඉන්න ඒ අවශ්‍ය නැහැ. ඒ මොහොතේ ඉන්න හරි සැහැල්ලුයි. හැමෝම වෙනස් වෙනවා. ඊයේ නෙමේ අද කියන්නේ. ඊයේ හිටිය මාත් නෙමේ අද ඉන්නේ. ඊයේ හිටිය ඔබත් නෙමේ අද ඉන්නේ. සංසුන් ඉඳුරන් නැත්තේය. සන්තින්ද්‍රියෝච. මේ වචනේ අපි නිතර අහලා තියෙන වචනයක්. ඉඳුරන්ගේ සංවර බව. දැන් මෙහෙම කිව්වහම ටිකක් හිතුවොත් කෙනෙකුට මේ ගැටලු වෙන්න පුළුවන්. මොකද්ද මේ ඉන්ද්‍රියන් අසංවර ඉන්ද්‍රියන් කියන්නේ මොකද්ද? මොකද්ද මේ කන අසංවර වෙනවා කියන්නේ? කනට පුළුවන් ද අසංවර වෙන්න? දිවට පුළුවන් ද අසංවර වෙන්න? නාහයට පුළුවන් ද අසංවර වෙන්න? ඇස් දෙකට? නෑ, මේවා කොහොමත් සංවරයි. මේ භෞතික ඉන්ද්‍රිය ටික කොහොමත් සංවරයි. මේ පංච ඉන්ද්‍රියන්. එතකොට ඒ කන සංවර කරනවා කියලා භෞතික වශයෙන් කරන්න දෙයක් නෑ මෙතන. නාහය ඉන්නකත් නෙමෙයි. එතකොට මොකද්ද මේ සන්තින්ද්‍රිය කියලා කියන්නේ? මේක එක සීලයක්. ඉන්ද්‍රිය සංවර සීලය. මේ සතර සංවර සීලයක් අපි අහලා තියෙනවනේ. එයින් එක සීලයක්. ඉතින් මේ සීලය කොහොමද විස්තර කරන්නේ? මේ සන්තින්ද්‍රිය ඉන්ද්‍රිය සංවරය. ඇහින් යමක් දැක්කහම එතකොට ඒ රූපේ බාහිරනේ තියෙන්නේ. බාහිර තියෙන රූපෙන් මොකක් හරි එක ලක්ෂණයක් උදුරලා අරගෙන තමන් තුල පැල කරගන්නේ නැහැ. සම්සුන් ඉඳුරන් නැත්තේ නම් සමස්ත රූපය නෙමෙයි අපි මතක් කරගන්නේ. ඒ රූපයේ තිබෙන එක කැලලක්, එක ලස්සනක්, එක පාටක්, කුමක්කෝ එක දෙයක්, ඒකට කියනවා නිමිත්ත කියලා. එහෙම ඒ නිමිත්තක් එතනින් අරගෙන ඒ පුංචි රිකිල්ලක් සමස්තේ නෙමෙයි ඒ ටික අපි මතක තියාගෙන නැවත නැවත ඔන්න මතක් කරන්නේ ඒ කාරණේ. කෙනෙක් කතාවක් කරොත්, කෙනෙක් අපිත් එක්ක පැය භාගයක් කතා කළොත් එතන ලොකු අදහස් ටිකක් කියවෙනවා. හැබැයි මේ සමස්තේ නෙමෙයි, ඒන් වචනයක් දෙකක් තමයි අපි අන්න නිමිත්තක් විදිහට ගන්න. ආය ආය මතක් කරන්නේ වචනේ දෙක. ඒ තිසා අපේ හිතේ ඇතිවෙනව නම් බැඳීමක්, ඇලීමක්, ලෝභයක්. ඒ බැඳීම, ඇලීම, ලෝභය ඇති වෙන්නේ සමස්තයට නෙමෙයි, අපි එයින් උදුරලා ගත්ත පුංචි කොටසට. ඒ වගේම අමනාපයක්, නුරිස්සුම් බවක්, තරහක්, පටිගයක් ඇතිවෙනව නම් ඒ ඇතිවෙන්නේ සමස්තයට නෙමෙයි, අර උදුරලා ගත්ත දෙයට. එහෙම ගන්න එපා. දැක්ක සමස්තය දකින්න කෑල්ලක් උදුරලා ගන්න එපා. සමස්තයට ඇහුම්කන් දෙන්න, සමස්තේ විඳින්න අතාරින්න. කොනිටලා ගන්න යන්න එපා කොටසක්. නිපකෝච. නිපකෝච මෙය සරලව තෝරනවා නුවණ ඇත්තේය. නුවණින් කටයුතු කරන්නේය. දැන් නිපක කියන වචනේ ඕ නුවණ කියන අදහසත් ගන්නවා. හැබැයි නිපක කියන පාලි වචනේ ඊට වඩා වෙනස් අර්ථයක් තියෙන්නේ. ප්‍රායෝගික බුද්ධිය කියන අදහස. දැන් නුවණ කිව්වහම පොතේ දැනුමත් නුවණනේ. මෙතන කියන්නේ විවහාරික ඥානය. ප්‍රායෝගික බුද්ධිය. සුද්ධ වූ දැනුම නෙමෙයි. එදිනෙදා භාවිතයට අවශ්‍ය වෙන ඒ අවබෝධයෙන් ඉන්නේය නිපකෝච. මේක තව විදිහකට කියන්න පුළුවන් තැනට සුදුසු නුවණ. ඒ අවස්ථාවට ගැළපෙන නුවණ. කලින් ලෑස්ති වෙන්න බෑ. දැන් සාමාන්‍ය නුවණ කියන්නේ අතීතයට අයිති දෙයක්. කලින් දැනගත්ත, අහගත්ත, කියවගත්ත, හිතපු සහ අද්දුටු. මේ සමස්ත ඥානයේම අතීතයේ කොටසක්. හැබැයි නිපකෝ කියන්නේ මේ මොහොතේ සිදුවෙන්නේ මොකද්ද? එය තේරුම් අරගෙන එයට කුමක්ද දැක්විය යුතු වඩාත් බුද්ධිමත්ම ප්‍රතිචාරය. මේ ඉතාම වැදගත් කාරණයක්. ඒ මොහොතින් ඒ මොහොතේ වෙන දෙයට තීරණයක් ගන්න නම් ඒ මොහොතේ වෙන දේ දකින්නට ඕන, තේරුම් ගන්නට ඕන. හැබැයි අතීතයට අපි අතීතයෙන් නම් විසඳුම් හොයන්නේ අතීතයට බෑ, වර්තමානයේ වෙන දේ දැනගන්න. ඒ නිසා වර්තමානයේ වෙන දේ මොකක් වුණත් අපි අතීතයට ගිහිල්ලා අතීතයෙන් විසඳුමක් ගෙනල්ලා වර්තමානයට ආරෝපණය කරන්න හදනවා. ඒ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හැබැයි අපි තුල දියුණුවක් නැහැ. වර්තමානයේ තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. එසා ඉස්සලම නිශ්චල වෙන්න, අර ශාන්ත තත්ත්වෙට එන්න, විශේෂයෙන් ගැටලු අවස්ථාවක සංසුන් වෙන්න මොනවා හරි අභ්‍යාසයක දෙන්න. නොසංසුන් මනසකින් විසඳුම් හොයන්න යන්න බෑ. මුලින්ම බලන්න මා සංසුන්ද, මා ශාන්තද? ඔවුනම් අන්න ඒ ප්‍රශ්නේ දිහා අවධානය යොමු කරන්න. හැබැයි එහෙම නැත්තම් මුලින් සංසුන් වෙන්න. සංසුන් වෙලා ඊළඟට බලන්න මේ தත්ත්වය මොකද්ද? ඒ ස්වභාවයේ තේරුම් ගන්න එතන තියෙන ප්‍රශ්නේ. අනික් කෙනාගේ ආවේගයේ හැසිරීම, තමන්ගේ தත් මොකක් හරි තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ අන්න අපිට පුළුවන් විසඳුමක් මොකද්ද කියලා හොයන්න. ඒ හැකියාව තමයි නිපක. එහෙම වෙන්න වන්නේය. තැනට සුදුසු නුවණ ඇත්තෙකු වන්නේය. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්නේය. අප්පගබ්බෝ. දැන් මේ වචනේ වැඩි හම්බ වෙන වචනයක් නෙමෙයි. ඔය අප්පගබ්බ කියන වචනේ මට මතක විදිහට මේ තේරගාතාවල තියෙනවා. අනාලයෝ අප්පගබ්බෝ. මේ නියං දරඳඩු, ගොරහැඬි, ගොරෝසු, හිතුවක්කාර, රලු, මේ උගාක් අර්ථ මේ වචනෙන් ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් වන්න අප්පගබ්බෝ. එහෙම නැති, රලු නොවන, ගොරෝසු නොවන, හැඩි දැඩි නොවන, හිතුවක්කාර නොවන, සෞම්‍ය. තව කෙනෙකුට මේ කරදරයක්, හිරිහැරයක් නොවන, තව කෙනෙකුට නිකන් ඇහි කටුවනින වගේ කෙනෙක් නොවන, වචනයක් කිව්වොත් අනිත් කෙනාගේ කනේ නිකන් උලක් කනින වගේ නොවන, දොරක් ඇරියොත් වැහුවොත් ඒ දොරට දැනෙන්නේ නැති වෙන්න දොර අරින්න වහන්න පුළුවන් ගතිය අපි කියන්නේ. අපි කෝප්පයක් ඔහැරි තිබ්බොත් ඒ බීලා ඒ කෝප්පෙටත් රිදෙන්නේ නැති වෙන්න, මේසෙටත් රිදෙන්නේ නැති වෙන්න කෝප්පෙ තියන්න පුළුවන් නම් ඒක තමයි අප්පගබ්බෝ. මේ කෝප් උදාහරණයක් ගත්තේ කෝප්පෙට. එහෙම නැත්තම් කෝප්පෙටත් රිදෙන්න, මේසෙටත් දෙදරන්න අපිට කෝප්පෙ මේසෙ උඩ අතාරින්න පුළුවන්. ඒක තමයි අප්පගබ්බෝ. අපගබ්බෝ කියන්නේ තමන් ඉන්නවද නැද්ද නොදැනෙන්න ඉන්න පුළුවන් නම්. එහෙම කෙනාට තමයි සසරින් ගැලවෙන්න පුළුවන්. සසරට නොදැනෙන්න සසරේ ඉන්න පුළුවන් නම්. සසරේ එහෙම කෙනෙක් ඉන්නවද නැද්ද කියලා නොදැනෙන්න ඉන්න. කෑ ගහගෙන අඩි පොළවේ හප්පගෙන නෙමෙයි. කුලේසු අනනුගිද්දෝ මොනම හරි කුලකයක් අපි හදාගන්නවා නම් කුලක කියන්නේ මගේ ගම මගේ පාසල මගේ කුලය මගේ රට මගේ ජාතිය මගේ දේශපාලන පක්ෂය මගේ නෑදෑයෝ මගේ සමිතිය මගේ භාවනා මධ්‍යස්ථානේ මොකක් හරි කුලකයක් හදාගන්නවනේ එහෙම කුලක රාශියක් හැම දිනාටම තියෙනවා අපි කුලක කුලකයක් නැති කෙනෙක් සාමාන්‍ය ලෝකේ නැහැ කුලකයක් නැහැ කියන කුලකෙ ඉන්න පුළුවන් අමත් නොයි කිසිම දෙයක නැහැ කියලා කුලකෙක ඉන්න පුළුවන් ඒකත් කුලකයක් අතන මොකක් හරි කුලකයක් අපි හදන් ඉන්නවනම් ඒක හදන් ඉන්න එපා කියලා නෙමෙයි කියන්නේ මෙතන ඒවට වැඩිය ගිජු වෙන්න එපා ඒ මත වැඩිය යැපෙන්න එපා. ඒ ගැනම හිත හිතින්න එපා. මොකද ඒවට කවුරු හරි බැන්නොත් අපිට රිදෙනවා අපිට තරහ එනවා. ඒවට යමක් වුණොත් එහෙම අපිටත් ඒ දේ වුණා වගේ. අපි යමකට හේතු වෙලා ඉන්නකොට මොනවා හරි මේසෙකට හරි බිත්තියකට හරි කණුවකට හරි හේතු වෙලා තව කෙනෙකුට කියන්න හේතු වෙලා ඉන්නකොට එයා ස්ථාවරව ඉන්න කල් ඒ දේ ස්ථාවරව තියෙන කල් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කෙලින් ඉන්නවා වැටෙන්නේ නැතුව. හැබැයි එයා හෙලවුනොත් ඒ දේ ඇදවුනොත් අපිත් හෙලවෙනවා අපිත් ඇදවෙනවා. බිත්තිය කඩාගෙන වැටුනොත් අපිත් ඇදගෙන වැටෙනවා. ඒතර ඒ කිසිම කුලකයකට හේතු වෙන්න එපා. කුලක තිබුණට කමක් නැහැ හදාගෙන දැනට. හැබැයි ඒවට හේතු වෙලා ඒ මත යැපිලා ඒ මත ඒ අත්තිවාරමක් කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ නැමැති මන්දිරයේ ගොඩ නගාගෙන යන්න එපා. මොකද ඒවා අස්ථාවර දේවල්. කරන්න තියෙන උදව් කරන්න. හැබැයි හේතු වෙන්නේ නැතුව. දැන් ඔන්න අර කරණීය කාරණා වලින් හුඟක් ඒවා කියවුණා. ඉදිරියටත් තියෙන කරණීය තමයි හැබැයි ඒව කරණීය විදිහට ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. දැන් උන අකරණීය කාරණයක් කියලා තෝරපු දෙයක් තමයි ඊළඟට තියෙන්නේ. නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යු. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි එක එක කෙනා එක එක දේවල් කියනවා එකම දේ ගැන. සම්බෝලයක් හදන්නේ කොහොමද කියලා අපි දෙන්නේකින් ඇහුවොත් දෙකක් කියන්නේ. දහ දෙනෙක්ගෙන් ඇහුවොත් 10ක් කියන්නේ. ඇහුවේ නැතත් අපි සම්බෝලයක් හදාගෙන ඉන්න වෙලාවට ආ කොහොමද හදන්නේ මෙහෙමනේ හදන්න ඕනේ ඉස්සල්ලා දෙහින්නේ මිරිකන්න ඕනේ ඔය විදිහට එක එක කෙනා එක එක ඒවා කියනවා. මම මේ සම්බෝලි උදාහරණ ගත්තේ මේ හැම දෙයකම මේක තමයි ඇත්ත. තනියම නොවේ නම් ඉන්නේ. දැන් එතනදී ප්‍රශ්නේ මොකද්ද දැන් අපි මොකද කරන්නේ එහෙමනම් කවුරුවත් කියන දේ නාහ ඉන්නවත් නෑ මං කිසි කෙනෙක් කියන එකක් අහන්නේ මම්ම කරනවා මම්ම හොයා ගන්නවා මටම වරදිනවා මම්ම හදා ගන්නවා ඔය එහෙමනම් ගැටලුවක් නෑ හැබැයි එයට ලොකු කාලයක් යයි හැම දෙයකම සම්බෝලේ හදන හැටි ඉගෙන ගන්න හරි ලොකු කාලයක් යයි අපිට අහන්න වෙනවා ඇහුම්කන් දෙන්න වෙනවා ඉගෙන ගන්නට වෙනවා හැබැයි හැමෝගෙම නෙමෙයි හැමෝම කියන දේ අනෝ අපිට මොනවත් කරන්න බෑ ඒ නිසා කාටද ඇහුම්කන් දෙන්න ඕනි කියන කාරණේයි මෙතන කියන්නේ විඤ්ඤූ විඤ්ඤූ කියන්නේ අපිට දැනගන්න ඕනේ කාරණේ පිළිබඳ විශේෂඥෙක් ඒ පිළිබඳ පරතරයට ගිය කෙනෙක් සාමාන්‍ය දැනුමක් නෙමෙයි විඤ්ඤූ විශේෂයෙන් දන්නා කෙනෙක් කියනවා නම් මෙහෙම කළොත් ඔයාට මේ විපාකෙයි මේක වරදිනවා එහෙනම් අන්න ඒක ගැන දෙපාරක් හිතන්න. එහෙම විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් වැරදි කියලා කියන පුංචි දෙයක් හරි නොකරන්නේය. ඉතින් අපි තව කෙනෙක් කියන එකක් අනුව අපි කටයුතු කරලා අපි අමාරු වෙටෙන්න පුළුවන්. එහෙම වැටිච්ච වෙලාවල් තියෙනවා. එතෙන්දී අපි කරන්නේ එයාට බනිනවා. ඔබ කියපු නිසායි මෙහෙම උනේ. එක්ක මූණට බයිනවා, මූණට නොබැස නොබැන තව අයත් එක්ක බයිනවා. නෑ කල්යාණ මිත්‍රවරුනි, එතන අපේ වැරද්ද. අපි ඇහුම්කන් දිය යුතු කෙනා තෝරගත්තේ නෑ හරියට. එක්ක කියන දේ හරියට ඇහුවේ නෑ අපි. එනිසා අනිත් අයව හදන එක හෝ අනිත් අයව වෙනස් කරන එක හෝ වෙනත් කෙනෙක් ගෙනල්ලා ඒ පුටුවේ තියෙන එකට වැඩිය අපි ඇතුලෙන් අපි හදාගන්න ඕනේ. අපි වඩාත් බුද්ධිමත් වෙන්නට ඕනේ. බුද්ධිමත් අය තෝරගන්න පුළුවන්නේ බුද්ධිමත් කෙනෙකුට පමණයි. බුද්ධිමත් කෙනෙක් කියන දේක බුද්ධිය අවබෝධ කරගන්නත් කිසියම් බුද්ධියක් ඕනේ. අනේ බුද්ධිමතෙක් වෙන්න කියන එකයි මෙතන කියන්නේ. එහෙම නැතුව එළියෙන් බුද්ධිමතුන් හොය හොයම යන්න නෙමෙයි. එළියෙන් බුද්ධිමතෙක් හොයාගන්නත් ඔබ බුද්ධිමතෙක් වුණොත් විතරයි පුළුවන්. සුඛිනෝවා අන්න මෛත්‍රියට එනවා. දැන් මෙතනින් එහා කාරණා ටිකකට තමයි මෛත්‍රිය සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේකට මෙත්ත කියනවා. හැබැයි දැන් මේ කියපු කාරණා 14 15 වරන් බලන්න කොච්චර වටිනවද? දැන් මෙත්ත කිව්වහම ඒ ටික හැලෙනවා. මෙත්ත සුත්ත කිව්වා. සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු දෙනාම හැම සත්වයෝම සබ්බේ සත්තා සුඛිනෝ කයිනුත් සුවපත් වෙත්වා. කායිකවත් දුකකටපත් නොවේවා. හැම දෙනාම නිදුක් වෙත්වා කියන්නේ අපි දැන් සුඛිනෝවා. මේක මෙතන පාවිච්චි කරන්නේ ධනාර්ථේ. දැන් නිදුක් කිව්වහම දුකක් නැති වේවා කියන එක නෙමෙයි. මෙතන දුක කතාවක් නෑ. සුඛිනෝවා සියලු සත්වයෝ කයිනුත් සුවපත් වෙත්වා. කේමිනෝ උවදුරු නැත්තෝ වෙත්වා. කේමිනෝ කියන්නේ ക്ഷേම භූමියකට පැමිණෙත්වා. කෙම්බිමකට පැමිණෙත්වා. දැන් කතර කියන්නේ උවදුරු තියෙන තැනක්. එහෙම තැනක නෙමෙයි උවදුරු නැති උපద్రව නැති කෙම්බිමකට පැමිණෙත්වා. සබ්බේ සත්තා සුඛිනෝ කේමිනෝ හොන්තු. භවන්තු සුඛිතත්තා. ආධ්‍යාත්මිකවත් සුවපත් වෙත්තු. මුලින් කිව්වා කායිකව සුවපත් වෙන්න, ඊළඟට සමාජීය පැත්තෙන් කාන්තාරයක ඉන්නකොට දැනෙන උවදුරු තියෙනවනේ. ඒ සමාජයේ පැත්තෙන් එන උවදුරු වලිනුත් නිදහස් වෙන්න, ඊළඟට ඇතුලෙන් ආධ්‍යාත්මික වශයෙන්ුත් සුවපත් වෙන්න. මෙන්න මෛත්‍රිය. සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. දැන් මේ සබ්බේ සත්තා කියවහම ඒ අදහසක් වචනයක් සියලු සත්‍යෝ කියන්න පුළුවන්. හැබැයි මේ සියලු සත්‍යෝ කවුද? කවුරුවත් දන්නේ නැහැ. සත්ව විශේෂ අප්‍රමාණයි. ඒ නිසා මේ සබ්බේ සත්තා තේරුම් ගන්න පහසු වෙන්න මේ සූත්‍රේ පොඩි නිර්දේශ ටිකක්, එහෙම නැත්නම් කාණ්ඩ ටිකක් ඉදිරිපත් කරනවා ක්‍රම දෙකකට. දීඝාවා යේ මහන්තාවා. දීඝාවා දිග සත්‍යෝ, දිග මහත් වූ අය. මධ්‍යම ප්‍රමාණේ මජ්ඣිමා. රස්සක, රස්සක කියන්නේ කොට, කෙටි කියන එක. රස්ස කාණුක තූලා නෙමෙයි, රස්සක. ඒක එක වචනයක්. රස්සක අණුක තූලා, වචන තුනක්. ඒක හරියට මේ උච්චාරණය කරන්න පුහුණු වෙනවා නම් හොඳයි. රස්සක අණුක තූලා. රස්ස කාණුක තූලා කියනවට වැඩිය කාණු කියලා වචනයක් නැහැ මෙතන. රස්සක කියන්නේ කෙටි. දැන් ආනාපාන සතිය කියනකොට රස්සංවා අස්ස සන්තෝ ආස්වාසයේ කෙටිනම් ඒ කෙටි කියන අර්ථය තමයි. ඒතකොට කිසියම් සත්වේ කොට කෙටි අන්න ඒ අය. රස්ස අනුක කියන්නේ ඇහැට පේන්නේ නැති තරම් ශුද්‍ර තත්ත්වේ අනුක. තූලා ස්තූල. දැන් ওই ටික කියන්න කලින් මුලට කියනවා බොහොම ලස්සන යෙදුමක් වෙනවා. යේකේචි පාන භූතත්ති තසාවා ධාවරාවා අනවශේෂා. දැන් ඔය අර භෞතික පැත්තෙන් නේ අර ටිකාවේ දීඝාවා ඒ මහන්තාවා මජ්ජිමා රස්සක අනුක තූලා මේ ටික භෞතික වශයෙන් අපි ගමුකෝ. හැබැයි ඊට කලින් කියනවා වෙනම ලස්සන අදහසක්. මේ සියලු සත්‍යයන් කවුද කියලා හොයලා දෙන්න පැහැදිලි කර. යේ කේචි පාන භූතත්ති යම්තාක් ප්‍රාණීන් සහ භූතයන්. ප්‍රාණ කියන්නේ පණ තියෙන, භූත කියන්නේ හටගත්ත. එහෙම තෝරන්න පුළුවන්. හැබැයි මේක එකක් විදියට ගන්නත් පුළුවන් ප්‍රාණ ජීවීන් කියලා. තසාවා කියන්නේ බොහෝම ඉක්මනට හෙලවෙන හරියට නිදිකුම්බ වගේ පුංචි තට්ටුවක් ආපු ගමන්ම ඇකිලිලා යන ජීවීන් මිනිස්යන් අතරත් ඉන්නවා. අපි අතරත් ඉන්නවා, අපිටත් එහෙම වෙනවා. තසාවා තාවරාව එහෙම ලේසියෙන් කාටවත් හොලවන්න බෑ, සිදුවීමකට බෑ ලේසියෙන් කම්පණයටපත් කරන්න හොලවන්න. අන්න එහෙම අනවශේෂා. ඉතින් මේ දෙක අතර ඉන්න අයත් ඉන්න පුළුවන්. දැන් බලන්න කුපමණ මේ සියලු සත්‍යෝ තෝරනකොට බුදුදහම මොන තරම් බුදුරජාණන් වහන්සේ මේක අංග සම්පූර්ණ විශ්ලේෂණයක් කරනවද මෙතන. දැන් මේකට අහු නොවන කෙනෙක් ඉන්නවද? බොහොම ඉක්මනට කම්පණයටපත් වෙන මොනම දෙයකින්වත් කම්පා නොවෙන අනවශේෂා. මේ දෙක අතර ඉන්න අය ඉන්නවත් මෙයා කම්පණයටපත් වෙන තැනින් අකම්පිත තැනට යන ස්ථාවරත්වයට පත් වෙන. දැන් මෙන්න එක විදිහකට තේරුවා සියලු සත්‍ය. ඊළඟට තෝරනවා දිට්ඨාවා ඒව අද්දිට්ඨා. පෙනෙන්ට ඉන්න, පෙනෙන්ට නැති. ඒතර පෙනෙන්ට ඉන්න කිව්වහම ඒකත් දෙවිදිහකට තෝරන්න පුළුවන්. මේ වෙලාවේ ඇහැට පේන්න ඉන්න සාහිතර නැති. සමහරට අපේ ඥාතීන් මේ වෙලාවේ ඇහැට පේන්න නැහැ, හිතවතුන් නැහැ. ඉතින් ඒ අය අද්දිට්ඨා. දිට්ඨා කියන්නේ මෙතන දැන්ට පේන්න ඉන්න. ඒ වගේම කොහෙ බැලුවත් ඇහැට පේන්න නැති ජීවීනුත් ඉන්න පුළුවන්. ඒ හැම දෙනාමත් අද්දිට්ඨා. යේච දූරේ වසන්ති අවිදූරේ. ළඟ ඉන්න අය සහ දුර ඉන්න අය. දුර ඉන්න අය සහ ළඟ ඉන්න අය. එතකොට භෞතිකව ළඟින් ඉන්න අය, භෞතිකව දුරින් ඉන්න අය, හදවතට ළඟින් ඉන්න අය, හදවතට දුරින් ඉන්න අය. මේ හැම දෙනාම. භූතාවා දැනටම පහළ වුණු අය, දැනටම උපන්න අය, දැනටම හටගත් අය. සම්භවේසී වා ඉපදෙමින් සිටින අය, ඉපදෙන්නට උත්සාහ කරන අය, ඉපදීමට එකතු වෙන්න හදන ඒ හැම අර්ථයක්ම මෙතන තියෙනවා. උපතක් සොයන අය, ඉපදෙමින් දැනට සිටින අය, ඉපදෙන්නට උත්සාහ කරන අය, ඉපදෙන්නට එකතු වෙන්න හදන අය. සම්භවේසී උපත සොයන්නන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. දැන් අර කියපු අර හෙලවෙන, නොසෙල්වෙන, ඒ දෙක අතර සිටින දිග, මහත, මධ්‍යම ප්‍රමාණයේ, කෙටි, අනුක, ශුද්‍ර, ස්ථූල, පේන, නොපෙනෙන, ළඟින් ඉන්න, දුරින් ඉන්න, දැනටම ඉපදිලා ඉන්න, ඉපදෙන්නට උත්සාහ කරන, උපත සොයන මේ හැම දෙනාම. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ හැම දෙනාම සුවපත් වූ සිතැතු වෙත්වා. කාවත් ඉතුරු කරන්නේ නපරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ. දැන් මෛත්‍රියේ තව එහා පියවරක් යනවා. දැන් මම කාටවත් කරදර කරන්නේ නැහැ, මම කාටවත් ඉරිහර කරන්නේ නැහැ. ඒ තැනට ඇවිල්ලා මේ මෛත්‍රිය ප්‍රගුණ කරගෙන ආපු ගමනේ අර මුලින් කියපු සුසුකන් ටිකක් සම්පූර්ණ කරගෙන දැන් මෙතනින් ඊට එහා පියවරක් යනවා. කවුරුවත් කාටවත් කරදර කරන්නේ නැහැ. මම විතරක් නෙමෙයි, මං කවුරුවත් කාටවත් කරදර කරවන්න පොළඹවන්නෙත් නැහැ, අවමන් කරන්න පොළඹවන්නෙත් නැහැ, වංචා කරන්න පොළඹවන්නෙත් නැහැ, එයි මා සතුටු වෙන්නෙත් නැ. මගේ ඒකායන ප්‍රාර්ථනය මොකද්ද? ඔවුනොවුන් නොරවටා ජීවත් වෙන ලෝකයක්, ඔවුනොවුන්ට අවමන් නොකරන ලෝකයක්, නරක් හිත නරක් කරගෙන දූෂිත කරගෙන කිපිලා ඔවුනොවුන්ට වංචා නොකරන ලෝකයක්. එය තමා ලෝකය පිළිබඳ මගේ ප්‍රාර්ථනය. මෛත්‍රී යේ ඊළඟ පියවර. දැන් සමහර විට මෛත්‍රිය අර මුලින් නවතින්න පුළුවන්. අතෙන්ට ඇවිල්ලා සබ්බේ සත්තා භවන්තු සුඛිතා, මම කාටවත් හානි කරන්නේ, ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙහෙව නෙමෙයි. සැබෑ මෛත්‍රියට එනකොට එයවත් ඉවසන්නේ. ඉවසන්නේ කියන්නේ එහෙම කාටවත් කවුරුවත් කරදර කරන එකකටදී අපි ගිහිල්ලා ගහගන්න යන්නේ. හැබැයි මගේ හදවතේ තියෙන ප්‍රාර්ථනය සහ වචනයෙන් මායේ ඉලි දක්වන්නේ කොහොමද? අනිත් අයව නිවෙන විදිහට. දෙපිරිසක් අතර ඇතිවන ප්‍රශ්නයකදී දෙපිරිසම නිවෙන විදිහට තමයි වචන පාවිච්චි කරන්නේ. නිශ්ශබ්දතාවියත් පාවිච්චි කරන්නේ ඒ විදිහට. දැන් මෛත්‍රියට, මෙබඳු මෛත්‍රියකට උදාහරණයක් ගන්න ලේසි නෑ. ඉතින් ගන්න තියෙන ආසන්නම උදාහරණය තමයි මාතා යතානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ. එක දරුවෙකු සිටින මවක් මාතා යථානියං පුත්තං, එක දරුවෙක් ඉන්න මවක් ආයුසා ඒක පුත්ත මනුරක්කේ. යම්සේ යථායි, යම්සේ ඒ දරුවාව දිවිහිමියෙන් රකින්නේද? දිවිහිමියෙන් රකින්නවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට වැඩිය වටිනාකමක් ඒ දරුවාට දීලා දරුවාව රකින්නවා. මේක තමයි ලෞකික ලෝකේ මෛත්‍රියට ගන්න තියෙන ආසන්නම උදාහරණය. හැබැයි මෙතනත් ආත්මార్థකාමීත්වයේ මමත්වයේ තියෙනවා. ඒ නිසා තමයි ඊළඟට කියන්නේ ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවේ අපරිමාණ. අන්න එබඳු සිටිවිල්ලක්, එබඳු ආකල්පයක්, එබඳු හදවතක් හැම දෙනා කෙරෙහිම ඇති කරගන්න මානසං භාවේ අපරිමාණං, ප්‍රමාණයක් නැති අර එක දරුවෙකුට සීමා වුණු ඒ හදවත, ඒ මනස අප්‍රමාණ වූ ස්වභාවයකට ගේන්න. කාටවත් උදුරක් නොකරන, සිටිවිල්ලකින් පවා ප්‍රාර්ථනා නොකරන, හැකි සෑම විටම හැම දෙනාටම ආරක්ෂාව සපේන හෙවනක් වෙන හදවතක් බවට පත්වන්නේය. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවේ අපරිමාණං. මේ මුළු මහත් විශ්වයටම අප්‍රමාණ වූ මෛත්‍රිය ඇති කරගන්නේය, පතුරවන්නේය. මේ මෛත්‍රියට දෙන විශේෂණ පදයක් තමයි අප්පමඤ්ඤ. ප්‍රමාණයක් නැහැ, ඒක අප්‍රමාණයි. ඒතර මෙබඳු මෛත්‍රියක් තියෙන කෙනා අප්‍රමාණ පුද්ගලෙක්. දැන් තරහ අරගෙන බලන්න, තරහ ගන්න ගන්න අපි පුංචි අය බවට පත් වෙනවා. හිත පටුයි, පටු හිත තමයි තරහ ගන්න. ඊට වැඩිය ටිකක් පළල් හිත ආදරය කරනවා. ද ආදරයයි වෛරයයි අරන් බලන්න, ආදරයේදී හිත පළල්, හැබැයි වෛරයේදී ඊට වැඩිය පටුයි. හැබැයි ආදරයයි වෛරයයි දෙකටම වඩා මෛත්‍රියට එනකොට අසීමිත හිතක්, අනන්ත හිතක්, අප්‍රමාණ හදවතක්. විශ්වයයි, විශ්වයත් එක්ක එකතු වෙනවා. උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවීරං අසපත්තං. එතන මෙතන මේ භෞතික මාන තුනක් කියනවා. දිසා භෞතික, උඩ යට හරහට. මේ කොයි පැත්ත ගැන හිතුවත් බැලුවත් ඇහුම් කන් දුන්නත් බාධාවක් නැහැ. මොනම දිසාවක් ගැන, මොනම ප්‍රදේශයක් ගැන, මොනම කෙනෙක් ගැන හරි හිතන්න ගියාට වෛරයෙන් බාධාවක් වෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ, හැප්පෙන්නේ. අසම්බාධං කියන්නේ ඒකයි. සම්බාධක කියන්නේ එතනින් එහාට යන්න බෑ කියන එකනේ. එහෙම එකක් නැහැ. අසම්බාධං අවේරං, කොච්චර හරි හිතන්න වෛරයක් ඇති වෙන්නේ නැහැ. අසපත්තං, හතුරු හිතක් ඇති වෙන්නේ නැහැ. ඉතින් බලන්න මෙන්න පුහුණුව. මේ කරණීය සූත්‍රයේ මෛත්‍රිය නැත්තම් මෙත්ත සූත්‍රයේ මෛත්‍රී භාවනාව කරන්න නිර්දේශ කළා තියෙන ක්‍රමයේ මේ උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. බලන්න මේ ඕනෑම කෙනෙක් ගැන, ඕනෑම ප්‍රදේශයක් ගැන, ඕනෑම ස්ථානයක් ගැන, පළාතක් ගැන, ආයතනයක් ගැන, පිරිසක් ගැන හිතනකොට බාධා එනවද? ඇතුලෙන් එනවද බාධා? එළියෙන් නෙමෙයි, ඇතුලෙන් බාධා එනවද? ඒ අය අතීතයේ හිටපු විදිය, තමන්ට කරපු කීපු දේවල්, තමන්ගේ යාළුවන්ට කරපු කීපු දේවල්, තමන්ගේ හතුරන්ට කරපු උදව්. දැන් මෙහෙම ඒවා එනවද එළියට? ඇවිල්ලා එතන නවතිනවද? බාධාවක් වෙලා හැප්පිලා. හිතනකොට පුංචි හරි තරහක් එනවද? වෛරය. හතුරු හිතක් එනවද බලන්න. ඉතින් එනවනම් හඳුනාගන්න. අඳුනගෙන ඒක ඉක්මවල යන්න උත්සාහ කරන්න. මොකද මේ අනිත්‍යයේ අඩුපාඩුකම් හින්දා අපි සසරින්ට ඕනේ. මේ ලෝකයේ කවදා හරි සර්ව නිර්දෝෂී වුණු දවසක තමන් සසරින් එතර වෙනවා කියලා හිතුවොත් නම් සසරම තමයි. එසම මෙතන හදාගන්න තමන් තුල. ඊට මෙන්න මෙතනින් මෛත්‍රී භාවනාව ඉවරයි. දැන් මේ මෛත්‍රී ධ්‍යානය දැන් මෙහෙම ඉන්න පුළුවන් නම් මුළු විශ්වයේ කොහේ ගැන හිතුවත් බාධාවක් හිතට එන්නේ නැත්නම්, වෛරයක් එන්නේ නැත්නම්, සතුරු සිතක් එන්නේ නැත්නම්, අසම්බාධං අවේරං අසපත්තං නම් අර මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවේ අපරිමාණං. තමන්ගේ මනස හදවත අනන්ත වූ අප්‍රමාණ වූ ස්වභාවයකට පත් වෙලා මෛත්‍රියෙන්. දැන් මෙතනින් අබෞද්ධ මාර්ගේ ඉවර වෙනවා. මෙතනින් අබෞද්ධ මාර්ගේ ඉවරයි. දැන් මේ මාර්ගයේ එදත් තියෙන්න ඇති බුදුරජාණන් වහන්සේ 15 වෙනිට කලිනුත්. දැන් මෙතනින් එහාට මෙත්තා කතාවක් නැහැ. ඒ නිසා මෙත්තා එන්නේ මේ මධ්‍යම කොටසට විතරයි කරණීය සූත්‍රය. දැන් මෙතනින් නැවතුනොත් ආයි සසරම තමයි ඉන්නේ. බ්‍රහ්මෙක් විදියට සසරේ ඉන්න පුළුවන්. බ්‍රහ්ම වූ හෘදයක් තියාගෙන, මනසක් තියාගෙන බ්‍රහ්ම විහරණයෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒ බ්‍රහ්ම විහරණයට වෙනස් වූ බෞද්ධ බ්‍රහ්ම විහරණයක් ඔන්න ඊළඟට විස්තර කරනවා. මොකද්ද? තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ. මෙන්න සතිපට්ඨානය ගේන තැන. දැන් මෛත්‍රී ධ්‍යානයට සතිපට්ඨාන එකතු කරනවා. තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ. අපි මොන ඉරියව්වේ හිටියත්, හිටගෙන හිටියත්, එක තැන ඉන්න බැරුව දඟල දඟල ඇවිද ඇවිද හිටියත්, වාඩි වෙලා හිටියත්, හාන්සි වෙලා හිටියත්, යාව තස්ස විගත මිද්දෝ. යම්තාක් නොනිදා ඉන්නවනම්, නිදාගත්තොත් කරන්න දෙයක් නැහැ. නැංගක්ක යන ප්‍රශ්නයක් තමයි නින්දෙදි කොහොමද සිහිය තියාගන්නේ. හැබැයි මේ ප්‍රශ්නය අහන බොහෝ දෙනෙක් අවදියෙන් ඉන්නකොටවත් සිහියෙන් නෙමෙයි ඉන්නේ. හැබැයි අහනවා නින්දෙදි කොහොමද සිහියෙන් ඉන්නේ. මේ ප්‍රශ්නය අවලංගු කරනවා මේ කරණීය සූත්‍රයේ මේ ප්‍රකාශයෙන්. යම්තාක් නොනිදා ඉන්නවනම් මොන ඉරියව්වෙ හිටියත් ඒතං සතින් අදිට්ඨෙය්‍ය, සිහියෙන් ඉන්න අදිස්ථාන කරගන්න. පුළුවන් නම් සිහියෙන් ඉන්නවා, බැරි නම් නිකන් ඉන්නව නෙමෙයි. එහෙමනම් සිහියෙන් ඉන්න බෑ. අදිෂ්ඨානයක් කරගන්න. අදිස්ථානයක් කරගෙන සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. හිටගෙන හිටියත්, ඇවිද ඇවිද හිටියත්, වාඩි වෙලා හිටියත්, හාන්සි වෙලා හිටියත්, යාවතස්ස විගත මිද්දෝ යම් තාක් නොනිදා සිටිනවා. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු, එහෙම ඉන්න පුළුවන් නම් එය තමා විශිෂ්ටතම ජීවත්වි. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු, බ්‍රහ්ම මේතං විහාරං, විහාරං කියන්නේ ජීවත්වි. අති විශිෂ්ටතම ජීවත්වීම තමා මේ මොහොතේ සිහියෙන් ඉන්න අදිස්ථාන කරගෙන සිටීම. දැන් සතිපට්ඨානෙ, මෙතන සතර සතිපට්ඨානෙම කියනවා. දැන් ඊළඟට ඔන්න ප්‍රඥාව කියනවා. දැන් සතිචෛතසිකයෙන් පස්සේ පඤ්ඤාචෛතසිකය, චේතසිකය. දිට්ඨිංච අනුපගම්ම. දිට්ඨි කියලා කියන්නේ මත හදාගත් අදහස්, මගේ අදහස, මගේ ආගමේ අදහස, මගේ ගුරුවරයා කියපු දේ, මගේ පොතේ තියෙන දේ, මේ විදිහට අදහස් වලට දිට්ඨි කියන්නේ. ඉතින් මම ප්‍රතග්ජන කියනවනම් ඒකත් දිට්ඨියක්. මම සෝවාන් කියනවනම් ඒකත් දිට්ඨියක්. මම මේ කවුරුත් නෙමෙයි කියනවනම් ඒකත් දිට්ඨියක්. ඉතින් මේ දිට්ඨි තමයි මේ හැම එකක්ම. මේ දිට්ඨි නැති කෙනෙක් ඔය එකක්වත් කියන්න යන්නේ නැහැ ඔහේ කයිවාරු ගහන විදිහට. එතකොට මේ දිට්ඨියක ස්වභාවය තමයි එහෙම අදහසක් ආවම ඒක හරි කියලා හිතන එක. ඒක දෙවෙනි දිට්ඨිය. මේ දිට්ටි දෙකම එකට යන්නේ. ඉද මේව සච්ඡං මෝඝාඤ්ඤං. මම හිතන දේම හරි. අනිත් ඒවා ඔක්කොම වැරදි. එතකොට ඕනෑම දෙයක් ගැන, සම්බෝලේ හදන එක ගැන හරි, භාවනා කරන එක හරි, රහත් වෙන එක හරි, ඕනෑම දෙයක් ගැන කෙනෙක් හිතනවා නම් මම හිතන දේ, මම කරන දේමයි හරි. ඊට වෙනස් ක්‍රමයක් තියෙන්න බෑ. කවුරු හරි ඊට වෙනස් ක්‍රමයක් කියනවා නම් ඒක වැරදි කියලා. එතන වැරද්දක් තියෙනවා. ඒතර මෙන්න මේ දික්ටි නිසා තමයි අපි ගහගන්නේ, බැනගන්නේ, ආරවුල් කරගන්නේ, වාද විවාද කරන්නේ. කවුරුත් නැතත් තමන් ඇතුළෙම සාමයක් නැති වෙන්නේ. ඒතර මේ දික්ටි අඳුනගෙන මේවා ඉක්මවල යන්න, අනුපගම්ම, ඒවා ඇතුළේ හිර වෙන්න එපා. දික්ටි වලට උඩින් යන්න. ඒතර මේ හැම එකක්ම දික්ටියක්. හොඳින් ඉන්න ඕනි කියන එකත් දික්ටියක්. දෙහිම ඔය දික්ටි වැරදි විදිහට තේරුම් ගත්තාම දික්ටි ඉක්මෝල යන එක වෙනුවට කරන්නේ ඔය ඕන විදිහකට ඉන්නවා. හොඳින් හෝ නරකින් ඉන්නවා. හැබැයි එහෙම ඉන්න නිදහසක් කරණීය සූත්‍රය දෙන්නේ නැහැ. දික්ටි ඉක්මෝල ගිහිල්ලා සීලවා. අන්න සිසිල්ලු කෙනෙක් වෙනවා. අනිත්‍යයට අනිත්‍යය දවන පුච්චන කෙනෙක් වෙන්නේ නැහැ. සීල කියන වචනේ එකාර්ථයක් තමයි සිසිලස. මට කිසි දිට්ටියක් නැහැ, මට ආගමක් නැහැ, මට මාර්ගයක් නැහැ, ක්‍රමයක් නැහැ, එක්කොම ඉක්මෝල ගිය කෙනෙක් මම කියලා ඔහේ නටණ්ඩ නිදහසක් නැහැ. ඒක නෙමෙයි නිදහස කියන්නේ. තව කෙනෙකුට කරදර නොකර ඉන්න පුළුවන්කම තමයි නිදහස. අනිත් කෙනෙකුට නිදහස දෙන්න පුළුවන් තමන් නිදහස් නම්. එතන දිට්ටි ඉක්මවල ගිහිල්ලා මොනම අදහසකටවත් එන්නේ නැහැ. ඒකාන්ත වශයෙන් මේකම තමයි හරි, අනිත් අය ඔක්කොම වැරදි කියලා එන්නේ නැහැ. ඒව ඉක්මවල ගිහිල්ලා අනිත් අයට නිදහස දෙන කෙනෙක් වෙනවා. දැන් දිට්ටිය සම්බන්ධ වෙන්නේ අතීතයට. අතීතේනේ ඔක්කොම දිට්ටි තියෙන්නේ. ඒ දිට්ටි ඉක්මවල ගිහිල්ලා දස්සනේන සම්පන්නෝ, මේ මොහොත දකින්න පටන් ගන්න. වර්තමානයේ වෙන්නේ මොකද්ද? එහෙම වෙන්නේ ඇයි කියලා දකින කෙනෙක් වෙන්න. දස්සනේන සම්පන්නෝ, ඒ එයින් උපදින කෙනෙක් වෙන්න, එයින් යුක්ත කෙනෙක් වන්නේය. එතකොට මේ මොනවා වර්තමානයේ ඇති වුණත් ඒවට තියෙන ප්‍රතික්‍රියා, අපෙන් ඇතුලෙන් එන ප්‍රතික්‍රියා, ඒ ප්‍රතික්‍රියා අඳුනගෙන ඒව අතාරින්න. කාමේසු විනෙය්‍යගේ ධං, මේ වර්තමානයේ කියන කාමයට, මේ වර්තමානයේට කියන තව වචනයක් තමයි කාම කියන එක. දැන් මේක විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ නේ. මේ වර්තමානයේ වෙන දෙයට තමයි කාම කියන්නේ මොනවා වුණත්. ඇහෙනවා, පේනවා, වර්තමානයේ දැනෙනවා, සුවඳ විඳිනවා, මේ සියල්ල කාම. ඒතරේ කාමේසු විනෙය්‍ය ගේදං. ඒ වර්තමානයේ සිදුවන දේ දකිනවා අර දස්සනේන සම්පන්න නිසා. හැබැයි ඒකට තියෙන ගිජු බව හික්මවල ගන්නවා, ගිජු බව අඩු කරනවා, ගිජු බව අතාරිනවා. කාමේසු විනෙය්‍ය ගේදං. කාමයන් නෙමෙයි අතාරින්නේ. ඒව අතාරින්න බැරි වෙයි. ඒ කියන්නේ වර්තමානයේ ඇහෙන දේ නවත්තන්න බෑ. හැබැයි ඇහෙන දේට තියෙන ගිජු බව අන්න අඳුනගෙන එය අඩු කරගෙන යනවා. එහෙම ගියොත් නහි ජාතු ගබ්බසෙයං පුනරේති. නැවත කොරෝනා වලට නම් එන්නේ නැහැ. කොරෝනා වලට විතරක් නෙමෙයි මොන වසංගතයටවත් ආපහු නම් එන්නේ නැහැ. අන්න ඒ ශාන්ත බව, ඒ පරම ශාන්ත බව, ඒ ආධ්‍යාත්මික නිශ්චලත්වය නම් ජීවිතේ පරමාර්ථය. මේ කියපු කාරණාවලට දක්ෂ වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.